സുധർമ്മ ജയലത് മഹാത്മ്യ അത് പാഠം ഗനേനി.
ആദരണീയ ദുവേ പുത്തേ, അതാത് സുപുരുദു പരിധി ഒയാളുടെ സിംഹള പാഠം കറകനായി മമ എവിത്തിന്നി. മങ്ങത് ഹത്തരന് സേനിയെ ദുവല പുത്താലട്ട് സിംഹള അക്ഷരമാല പിലിബന്ത് പ്രശ്നയാക് തമായി മുലിമ ദന്നി. ප්‍රශ්නයක් කිව්වට ඒක විසඳන ආකාරයත් මම කියලා දෙනවා. ඔයාලා දන්නවද සිංහල හෝඩිය? සිංහල අක්ෂරමාලාව, සිංහල හෝඩිය. සිංහල හෝඩිය තියෙනවා අකුරු 60ක්. දැන් ඔයාලා දන්නවා අකුරු 60ක් තියෙනවා කියලා. ඔයාලගේ මව්පස පොතේ ඒ අකුරු 60 තියෙනවනේ. එතකොට මේ අකුරු 60න් අකුරු 18ක් ස්වර අක්ෂර. අකුරු 18ක් ස්වර අක්ෂර මොනවද? අ, ආ, ඒ, ඊ, ඊ, උ, උ, ඉරු, ඉරු, ඉලු, ඉලු, එ, ඒ, අයි, ඔ, ඕ, අව්. ඔය අකුරු 18 තමයි ස්වර අක්ෂර. මේ අකුරු 18න් අකුරු දෙකක් දැනට භාවිත වෙන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැහැ. ඒ මොකද්ද? ඉලු ඉලු කියන අකුරු දෙක. ඒ වගේම ඉරු ඉරු කියන අකුරු දෙකින් වචන ගොඩක් අඩු. ඒත් පාවිච්චි වෙනවා. හැබැයි පාවිච්චි නොවුනට තාම ඒ අකුරු දෙක සිංහල භාෂාවෙන් අයින් කළා නැහැ. එහෙනම් අපි බලමු මේ අකුරු ඔයාලට පාඩම්ද කියලා. මං හිතනවා ගොඩක් අයට පාඩම් ඇති කියලා. අපේ අකුරු 60ක් තියෙනවනේ. ඒ 60න් ඉස්සෙල්ලම පාඩම් කරගන්න ඕනේ අකුරු ටික තමයි මේ ස්වර අක්ෂර 18. ස්වර අක්ෂර 18 පාඩම් කළාම තමයි ඒ හා සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ. භාෂා ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ ගැටලු වල තවත් ගැඹුරු ඒවා විසඳන්න නම් අකුරු 60ම පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ කියන්නේ පිහිටන ආකාරය පිළිබඳ මතකයක් තියෙන්න ඕන වෙනවා. ස්වර අක්ෂර 18 ආපහු කියමු බලන්න. දැන් මාත් එක්කම කියන්න. අ, ආ, ඈ, ඈ, ඊ, ඊ, ඔ, ඕ, උ, උ, ඉරු, ඉරු, ඉලු, ඉලු, එ, ඒ, අයි, ඔ, ඕ, අව්. මම මේ නැවතත් කියන්න කිව්වේ දැන් තියෙන ප්‍රශ්න විසඳන්න ඔයාලට මේ අක්ෂරමාලාව එක්ක බලාගන්න ඕනේ. එක්ක මතක තියෙන්න ඕනේ. දැන් මේ අකුරු වල අකුරු 18න් මම මේ වචන ටික කියනවා. ඔයාලා අර ඔයාලගේ පොත පැන්සලේ පැන්සල අරගෙන මේ ටික ලියාගන්න. මේව හදන්න තියෙන්නේ කොහොමද කියලා මම කියන්න. මේ තියෙන්නේ නගර කීපයක්. ඉබ්බාගමු, එම්බෙක්, අනුරාධපුරය, උපුල්දෙණිය, ආණ්ඩියාගල. මම නැවතත් කියනවා. ඉබ්බාගමුව, එම්බෙක්ක, අනුරාධපුර, උපුල්දෙණිය, ආණ්ඩියාගල. දැන් මේ ගම්වල අර ස්වර අක්ෂර වලින් මුලින්ම තියෙන අකුර තමයි ආ. එහෙනම් පළවෙනියට මෙන්න ඕනේ අනුරාධපුර. සකස් කරන්න තියෙන්නේ අකාරාදී පිළිවෙලට. අකාරාදී පිළිවෙල කියන්නේ සිංහල භාෂාව පිහිටන ආකාරය. ඔන්න එහෙනම් අනුරාධපුර ලිව්වා. ඊළඟට ආනේ එන්නේ ආ කුරිනුත් එකක් තියෙනවා. ආණ්ඩියාගල. එහෙනම් දෙවෙනි එක ආණ්ඩියාගල. ඊට පස්සේ ඇයන්න. ඇයන්නෙනුත් තියෙනවනේ. එම්බෙක්ක. දැන් ආවා අනුරාධපුර, ආණ්ඩියාගල, එම්බෙක්ක. ඊට පස්සේ ආ, ඈ, ඈ, ඊ. ඔන්න යන්නේ එකක් තියෙනවා. ඉබ්බාගමුව. ඉබ්බාගමුවත් ආවා. අනුරාධපුර, ආණියාගල, එම්බැක්ක, ඉබ්බාගමු. තව එක ඉතුරු. ඒක ඌ. එහෙනම් උපුල්දෙණිය අන්තිමට එන්නේ. අනුරාධපුරය, ආණියාගල, එම්බැක්ක, උපුල්දෙණිය. ඒ විදිහට තමයි යෙදෙන්නේ. තව නම් ටිකක් බලමු අපි පිරිමි ළමින්ගේ. ලියා ගන්න. ඉසුරු, උදාර, අනුරාධ, ඈපා, ආසිරි. ඉසුරු, උදාර, අනුරාධ, ඈපා, ආසිරි. එහෙනම් පළවෙනිම යෙදෙන්නම ඔයගොල්ලෝ දන්නව දැම්ම. ආ එහෙනම් අනුරාධ. ඊළඟට ආ. ආසිරි, අනුරාධ, ආසිරි. නෑ ඈ තියෙනවා. එහෙනම් ඈපා, අනුරාධ, ආසිරි, ඈපා. ඊට පස්සේ ඉ තියෙනවා. ඉසුරු, අනුරාධ, ආසිරි, ඈපා, ඉසුරු. තව නමයි උදාර. අනුරාධ, ආසිරි, ඈපා, ඉසුරු. උදාර විදිහට තමයි මේ නම් ටික හැදෙන්නේ. මේ මේ මම දුන්නේ ඔයාලට සරලම ආකාරය. ඊට පස්සේ ඊළඟ අක්ෂර වලින් ව්‍යංජන අක්ෂර වලිනුත් මේ අකුරු යෙදෙනවා. මේ වගේ වචන හදන්න වෙනවා. ඒකට තම ආකාරාදී පිළිවෙලේ ගැඹුරු විදිහ. එහෙම හදනකොට ඔයාලට අකුරු 60ම පුළුවන් වෙන්න ඕනේ. ලේසිම විදිහ තමයි ඔයාලා කච්චට තප කියලා ඉගෙන ගන්න. කච්චට තප කියන්නේ ඒ අකුරු පහ වචන පේලි ටික පහ පහලට පිටන ආකාරය. ඒ කියන්නේ කයන්නේ තමයි ඉස්සෙල්ලා පටන් ගන්න. ඊට පස්සේ චයන්නේ. ට ත ප කච්චට තප තමයි අර වචන ටික. ඒ වචනේ මතක තියාගන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න පහසු වෙනවා. එතකොට කයන්නේ කක ගග ඟග. මේ පැත්තට පාඩම් කරගන්න ඕනේ. කක ගග ඟග. ඊළඟට ච කච්චට තපනේ ච. ඡට ජජ ඤජ. එතකොට මේ පැත්තට ආවා. ඊළඟට කචට ටයන්නේ ඨඨ ඩඩ නඩ. එතකොට කචට ත. ඊළඟට තත්ත තත්ත ගද නද. සංඥක අකුරු තමයි අග පෙළියට එන්නේ. කචට තප. ඊට පස්සෙ ඔන්න යට දාව ප. පප් බබ් මබ් බ කියන්නේ අර අපි අම්බ කියලා ලියන ලියන සංඥක බයන්න. එහෙනම් මේ අකුරු ටික පාඩම් කරලා ඊට පස්සේ යට තියෙනවා ය ර ල ව ස ශ ෂ හ ල අ ං අ ප කියන අකුරු. ප අකුරු අපි භාවිත කරනවා දැන්. ඒකට මේ අකුරු ටික පාඩම් කරගන්න පස්වෙනි ශ්‍රේණිය පටන් ගන්න කලින් පස්වෙනි ශ්‍රේණිය දරුවා අහනවා නම් අහගෙන ඉන්නවා නම් ඔයාලා මේක හොඳට පාඩම් කරන්න සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන්. වචනයක් දීලා අකාර ආදි පිළිවෙලට සකස් කරන්න. එතකොට ඔය මං කිව්ව ආකාරයට නෙමෙයි එන්නේ පස්වෙනි ශ්‍රේණියේදී. එතකොට අර අනිත් අකුරුත් මිශ්‍ර වෙලා තමයි එන්නේ. එතකොට ඔයාලා හොයාගන්න ඕනේ ඒක කොහොමද පිටින්න්නේ කියලා. ඒ වගේම තමයි පළවෙනි අකුර හැම අකුරක්ම සමාන වෙලා වචන આવොත් අපි පළවෙනි අකුරෙන් නෙමෙයි හොයන්නේ ඒක හැම තියලා දෙවෙනි අකුරෙන් තමයි හොයන්නේ. මේක මොන ආකාරයටද මේ පිළිවෙල කොහොමද කියන එක. ඊළඟට මම කියන්න යනවා මගේ දුවල පුතාලට අත්‍යවශ්‍යම කාරණයක්. මේ කියන්න යන්නේ වැකිලිවීම සම්බන්ධව. අපි ගොඩක් පාඩම් කරලා තියෙනවා. කාල ભેදේ කරලා තියෙනවා. මම මෙතනදී බලන්නේ ඒ ගැන නෙමෙයි. වැකියක් ලියනකොට මේ පුංචි වාක්‍යයක් දීර්ඝ කරලා ලියන්නේ කොහොමද කියලා. පුංචි වාක්‍ය වචන දෙකේ වචනයක් වෙන්න පුළුවන්. තුනේ මේ තුනේ වගන්තියක් වෙන්න පුළුවන්. වචන දෙකේ වගන්තියක් වෙන්න පුළුවන්. මේක වැකියක් විදිහට දීර්ඝ කරලා ලියාගන්න අපි දැනගන්න ඕනේ. එහෙම වුණොත් අපට පුළුවන් අපට ලැබෙන රචනාව හොඳ ලස්සන වචන 6ක වැකි වලින් පස්වෙනි ශ්‍රේණියේදී ලියාගන්න. පස්වෙනි ශ්‍රේණිය භාගෙට එන්නේ වචන පහට වැඩි වගන්ති කියලා. පහට වැඩි කියන්නේ 6ක්වත් තියෙන්න බෑ. දැන් අපි බලමු. දැන් ඔයාලා ලියා ගන්න ඕනේ. වැස්ස වහී. වචන කීයද? දෙකයි. වැස්ස වහී. ද දැන් මේකට අපිට වචන කීපයක් එකතු කරන්න පුළුවන්. රස වහී කියන එකට වචන කීපයක් එකතු කරන්න පුළුවන්. කොහොමද? හයියෙන් වහිනවා. අකුණු ගහමින් වහිනවා. වතුර ගලමින් වහිනවා. මේ වගේ වචන එකතු කරන්න පුළුවන්. දැන් අපිට එකපාර ලියන්න බැරි නම් අපි මේ වැස්ස වහී කියන එක දෙවෙනියට අපි ලියනවා හයියෙන් වැස්ස වහී. හයියෙන් හයියෙන් වැස්ස වහී. කොහොමද දැන් වචන තුනක් වුණා. ඊළඟට පුළුවන් අපිට අර තව වචනයක් එකතු කරගෙන අපි ලියාගත්තනේ අකුණු ගහමින්. ඊළඟට ලියන්න පුළුවන් අපිට අකුණු ගහමින් හයියෙන් වැස්ස වහී. එතකොට ඔන්න තව වචනයක් වැඩි වුණා. දැන් අකුණු ගහමින් හයියෙන් වැස්ස වහී. තව ටිකක් දික් කළ හැකි. අකුණු ගහමින් හයියෙන් වතුර ගලා යමින් වැස්ස වහී. දැන් වැකිය ගොඩක් දික් වුණා. මේ විදිහට දික් කරගන්න පුළුවන්. දැන් මම අද බලාපොරොත්තු වෙන ඔයාලට මේ වගේ කිපාක් අය ලියන්න. දැන් ඊළඟ එක තමයි මම දෙන්නේ මල් පිපේ. අපි හැමදාම දකින දියක්. මල් පිපේ. දැන් මේ වචන දෙකේ චූටි වැකිය ඔයාලට පුළුවන් දීර්ඝ කරගන්න. ඒකට වචන කීපයක් යොදා ගන්න. අපි ඉස්සෙල්ලා සටහන් කරගන්නවා මේ වචන ටික ලාවට කොහේ හරි සටහන් කරගන්න මොනවද මේකට යොදන්න පුළුවන් කියලා. මල් පිපේ. ඔව්. එකක් පුළුවන් උදේට කියලා. එතකොට මල් ගැන කියනකොට උදේට තමයි මල් අපි ගොඩක් දකින්නේ. ඊළඟට පාට පාට. පාට පාට මල් පිපෙනවනේ. ඔන්න උදේට වචනේ දාන්න පුළුවන්. පාට පාට දාන්න පුළුවන්. වෙන. ඇයි සුවඳ? සුවඳ කියලා දාන්න පුළුවන්. ඔන්න වචන තුනයි මම කිව්වේ. මල් පිපේ කියන එකට මම වචන තුනක් කිව්වා. උදේට පාට පාට සුවඳ. දැන් අපි පළවෙනි වචනේ දැම්මොත් මේ වැකිය හැදෙනවා උදේට මල් පිපේ. ඔන්න වචන තුනයි. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් උදේට පාට පාට මල් පිපේ. තව දික් වුණා. මේක තව ටික දික් කරගන්න පුළුවන් උදේට පාට පාට සුවඳ මල් පිපේ. ඔන්න ලස්සන වුණා. උදේට පාට පාට සුවඳ මල් පිපේ. ඊළඟ එක සුළඟමයි. වැකිය මොකද්ද? සුළඟමයි. සුළඟමන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සුළඟමන්නේ හෙමි. සුළි සුළඟක් නම් අයියෙන් ගමනවා. තද සුළඟක් යණ්ඩ මාරුත අයියෙන් ගමනවා. සාමාන්‍ය සුළඟ කියන්නේ අපි තාලේට හමන සුළඟ. සුළඟමයි. අපි දාන මේකට වචන ටිකක්. මේ චූටි වැකියට වචන ටිකක් දානවා. සෙමින්. ගස් සෙලවමින්. සෙමින් දාන්න පුළුවා. ගස් සෙලවමින් දාන්න පුළුවා. තව දාන්න පුළුවා. මම මෙතන වචන කීපයක් දැම්මේ බලමු. පළවෙනි එක දැම්මහම වැකිය හැදෙනවා. සෙමින් සුළඟමයි. සෙමින් සුළඟ හමනකොට මොනවද ඔයාලට දැනෙන්නේ? ඇඟට සිසිල සද්ද දැනෙනවා. ගස් තාලෙට හෙලවෙනවා පේනවා. එතකොට ගස් හයියෙන් හෙලවෙන්නේ නැහැ නේ, තාලෙට හිමින් හෙලවෙනවා. ඔන්න පළවෙනි වචනේ දැම්ම සෙමින් සුළඟ තමයි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ගස් තාලෙට සෙලවෙමින් සුළඟ තමයි. දැන් වචන කියද්ද බලමු. ගස් තාලයට සෙලවෙමින් සුළඟ තමයි. වචන පහක් වුණා. ඊළඟට මේක තව උන වචනයක් දාගන්න පුළුවන්. සඳේ කාලයේ ගස් තාලයට සෙලවෙමින් සෙමින් සුළඟ තමයි. වචන තවත් දෙකක් දික් වුණා. මේ විදිහට වැකි දික් කරගෙන වැකිය දික් කරගන්න වචන යොදා ගන්න ඕන කියන එක මතක තියාගන්න ඕන. මේ සඳහා කළ යුතු හොඳම දේ තමයි අහුවෙන සෑම පොතක්ම කියවන්න. කියවනකොට ඔයාලගේ භාෂාව පෝෂණය වෙනවා. මම ඔයාලට කියලා තියෙනවා මාටින් වික්‍රමසිංහ සූරීන් ගැන. එතුමා ඉස්කෝලේ ගියේ පහේ පන්තියට ඉස්කෝලේ ගියේ. පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. තාත්තා නැති වුණාට පස්සේ මියා පරිසරයේ නැරඹුවා. මූදු වෙරළට ගියා. ගංගිවුරට ගියා. ඔහොම ඔහොම ඔරුප ඇද්දා. මාළු අල්ලන හැටි බලන් හිටියා. සැබෑ අද්දකීම් ලබාගත්ත මේ ගැමි පරිසරයේ ගංගා ආශ්‍රිත මුහුද ආශ්‍රිත පරිසරයේ. එතකොට එයා ওই තත්ත්වයට ආවේ එයාට ආර්ථික ප්‍රශ්න නිසා යාව ඉස්සෙල්ලම කරේ හාමුදුරු ගෙනihin පන්සලේ අකුරු ඉගෙනුවනේ. පන්සලට ගෙනihin හාමුදුරු සිංහල පාලි ඉගෙනුවා. එතකොට මට ඉංග්‍රීසිත් පුළුවන්. මෙයා රැකියාවට ගියනේ පොත් කඩේක. රැකියාවට ගිහින් පොත් විකුණන අතරේ අහුවෙන හැම පොතක්ම කියෙව්වා. මෙයා හොඳට භාෂාව පෝෂණය කරගත්තා. පෝෂණය කරගන්නවා කියන්නේ ඒක දියුණු කරගන්නවා. වචනමාලාව වැඩි වෙනවා. වචන ගොඩක් ගන්නවා. ඊළඟට මේ වචන ගන්නකොට අපි ගම් වල අය. එතකොට අපි දන්නවා අපේ ගමේ පරිසරයත් එක මේවැ අධ්‍යක්ෂින් කොහොමද කියලා. හොඳ හොඳට කියෙව්වොත් තමයි ඔයාලා වචන පෝෂණය වෙලා හොඳට ලියන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි වචනේ වැකියතාවලියමු ඊරපායයි. ලේසි මේක. දැන් ඔයාලා දන්නවා වචන. ඔයාලා දැන් කියන්න බලන්න හිතින්. මං හිතනේ ඔයාලා කියන්නේ ඇති කියලා. ඔව් උදේට නැගිනහිරින් රැස් විහිද කන්දට යලි. මේක වචන දාන්න පුළුවන්. දැන් එකක් දාමු අපි. උදේට ඉරපායයි. ඔන්න වචන තුනක් වුණා. ඊළඟට දාන්න පුළුවන්. උදේට නැගිනහිරින් ඉරපායයි. ඔන්න තවත් එකක් දික්ුණා. ඊට පස්සේ ලියන්න පුළුවන්. උදේට නැගිනහිරින් රැසිහිදා ඉරපායයි. දැන් වැගිය දික්ුණා. තව දික් කරන්න පුළුවන්. උදේට නැගිනහිරින් කන්දට ඉහළින් රැසිහිදා ඉරපායයි. ලස්සන වැකියක් ගොඩ නැගුණා. ඊළඟට ලියා ගන්න ගංග කලයි. ගංග ගලයි. කොහොමද ගඟ ගලන්නේ? තාලයට වෙන මුහුද දෙසට. අපි සාගරය කියලා කියන්නේ නැහැ නේ සාමාන්‍ය මුහුද දෙසට ගඟ ගන්නවා කියලානේ කියන්නේ. ඊළඟට කේත්වතු සරු කරමි. ඔන්න ගඟ ගලනවා. එහෙම ලියන්න පුළුවන්. ගඟ ගලයි කොහාටද? ගඟ මුහුද දෙසට ගලයි. ඔන්න මැද්දටයි දැන් මේ දෙකට කඩලා ගඟ ගලයි කියන වචනේ. ඊළඟට ගඟ කෙත්ත තුසාර කරමින් මුහුද දෙසට ගලයි. කොහොමද ගලන්නේ? තාලයට. ගඟ කෙත්ත තුසාර කරමින් තාලයට මුහුද දෙසට ගලයි. හොඳ වැකියක් ලියවුණා. තව එකක් ලියමු අපි බලන්න. තව එකක් කතා කරමු. තරු දිලේ. කොහොමද? තරු දිලිනකොට එළිය දෙනවා. එළිය එනවා. ඊට පස්සේ තරු පුංචි පුංචි තරු. එන අඳුර මකනවා. අඳුර මකනවා. එහෙනම් ලියන්න පුළුවන් අපිට කොහොමද? එළිය දෙමින් තරු දිලේ. මොන දීර්ඝ වුණා. කොහොමද එළිය දෙන්නේ? අඳුර මකමින් එළිය දෙමින් තරු දිලේ. කොහොම මොන තරුද? එල් අඳුර මකමින් එළිය දෙමින් පුංචි පුංචි තරු දිලේ. අඳුර මකමින් එළිය දෙමින් පුංචි පුංචි තරු දිලේ. දැන් මම වැකි කීපයක් වචන දෙකේ වැකි කීපයක් දීර්ඝන් හැට වලට කියලා දුන්නා. ඔයාලා උත්සාහ කරන්න මේ වගේ පුංචි වචන දෙකේ වැකි ලියාගෙන ඒවට වචන එකතු කරමින් දීර්ඝ කරන්න. ඒ දීර්ඝ කරනකොට උක්ත වාක්‍ය සම්බන්ධ ගැන හොඳට මතක තියාගන්න ඕනේ. වා කියලා ලියන්න එපා. ඊළඟට ඒක වචන නම් ඒක වචනෙම ලියන්න ඕනේ. ඒක දීලා තියෙන අතීතේ නම් අතීතෙන් ලියන්න ඕනේ. මේ විදිහට වැකිය අපි හදාගන්න වැකිය අනුව වැකිය ලියලා පුරුදු වෙන්න දරුවනේ ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. මම ඔයාලට ඊළඟට කියලා දෙනවා රචනාවක් මේ ආකාරයට ගොඩනගා ගන්න ආකාරය. රචනාව ලියන්න කොහොමද කියලා? ලියන්නේ කොහොමද කියලා? මන් දෙන පුංචි මාතෘකාවක්. අපි කතා කරපු එකක්මයි. වැස්ස. මාතෘකාව මොකද්ද? වැස්ස. දැන් මේ වැස්ස කියන එකට අපි පොඩි කරුණු කීපයක් පෙළගස්ස ගන්න ඕනේ. ඒක සටහන් කරගන්න ඕනේ පෙන්සලෙන් කොහේ හරි. දැන් මොකද්ද? අපිට ලියන්න පුළුවන් එකක් අද කියලා. අද වහිනවා කියලා. ඊළඟට තදින් වහිනවා. අවට කරුවලයි. අවට කරුවලයි. ඊළඟට අකුණු ගහනවා. නොකඩව. මම වචන ගොඩක් කිව්වා. අද තදින් අවට කරුවලයි. අකුණු ගසමින් නොකඩව. දැන් වචන ගොඩක් කිව්වනේ. දැන් මං ඉස්සෙල්ලම කිව්වා අද කියලා. දැන් අර ඉස්සෙල්ල කියලා දුන්න ආකාරයට අපි වචන දාගන්නවා. මොකද අද කියන එකත් අපිට වැගියක් කරගන්න ඕනේ. අද වැස්ස වහි. කොහොමද අද වහින්නේ? අද උදේ පටන්ම වැස්ස වහි. උන් දැන් වැකිය අපි දික් වෙනවා. අද අද උදේ පටන් ම තදින් වැස්ස වහි. උන් වචන හයක් වුණා. අද උදේ පටන්ම තදින් වැස්ස වහි. ඊළඟට අපිට ගන්න පුළුවන් තව වචනය මේ අවට කළුවර කරමින් කියලා. එතකොට ලියන්න පුළුවන් මොකද්ද? අදවට කළුවර වී තිබේ. වැස්ස වහින නිසා අවට කළුවර වී තිබේ. වැහි වලාකුළු පිරුණු අහස නිසා අවට කළුවර වී තිබේ. දැන් අපිට වැකිය හදා ගන්න පුළුවන් වැහි වලාකුළු පිරුණු අහස නිසා වැස්ස වහින අතර අවට කළුවර වී තිබේ කියලා දිග වැකියක් හැදුනා. ඊළඟට අකුණු ගසමින් කියලා වචනයක් කිව්වම මම ඔයාලට අකුණු ගහන එක ගැන කියලා දීලා තියෙනවා පරිසරයේ පාඩමකදී. මේ අකුණක් ඇති වෙන්නේ වලාකුළු දන රින වලාකුළු එකට වේගයෙන් ඇදී ගැටීමේ. එතකොට එකවර පිට වෙනවා ආලෝකයේ සහ ශබ්දය. ඒක පුරණ කොට වදින කොට එකට ආලෝකයේ සහ ශබ්දය පිට වෙනවා. ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි. අපිට ඉස්සෙල්ල නිසා විදුලිය පේනවා. ඒ නිසා අපිට පේන්නේ ඉස්සෙල්ලම විදුලිය. ඊට විනාඩි කාලකට පස්සේ තමයි තප්පර කීපයකට පස්සේ තමයි දුර අණුව ශබ්දය ඇහෙන්නේ. මහා හයියෙන් ඇහෙනවා ළඟනන් නැත්නම් ඒත් ශබ්දය ඇහෙනවා. එකට සිදු වුණාට ගමන් කිරීමේ වේග දෙකක් නිසා තමයි පසු ඇහෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් විදුලි කොට්ටමින් අකුණු හඬ දෙමින් තාමත් ඇස වහි. විදුලි කොට්ටමින් අකුණු හඬ දෙමින් තාමත් ඇස වහි. ඊළඟ දුන්න වචනය මම නොකඩවා කියලා. එතකොට නොකඩවා වැස්ස වහි. මොන වැස්සද? උදේ පටන් ගත් වැස්ස. උදේ පටන් ගත් වැස්ස නොකඩවා තාමත් වසි. දැන් අපි වගේ ගොඩක් ලිව්වා. මොකද ලිව්වේ? ඉස්සෙල්ලා ලිව්වා අද උදේ පටන්ම තදින් වැස්ස වහි. වැස්ස වහින නිසා ප්‍රදේශය පුරා අඳුර පැතිරී ඇත. විදුලි කොටමින් අකුණු හඬ දෙමින් තාමත් වැස්ස පවතී. උදේ පටන්ගත් වැස්ස දැන් නොකඩවාම වහි. ඒ වගේම තව කිව්වා අපි අර අහස අඳුරු නිසා වලාකුළු පිරුණු නිසා අහස අවට කළුවර කරමින් තදින් වැස්ස වහි කියලා. ඉතින් මේ වගේ මේ ලියන වැකි ටික ලස්සනට පෙළ ගස්ව ගත්තාම ඔයාලට වැකි තුනක් නෙමේ පහක් ආවත් හොඳට ලියා ගන්න පුළුවන්. මේ රචනාව ලියනකොට නිතරම මතක තියෙන්න ඕනේ දින මාතෘකාව දුන්න කාලය අනුව රචනාව ලියන්න. ඒ වගේම තමයි වචන වෙන් කිරීම, අකුරු එකකට එකක් ඇලෙන්නේ නැතිවීම, අක්ෂර වින්‍යාසය නිවැරදි වීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වචන හරියටම ලියලා රචනාවෙන් ලකුණු ටික ලබා ගන්න. ඒ කියන්නේ අකුරක් වැරදුනොත් ඔයාලගේ රචනාවට එක වාක්‍යයකට දෙන ලකුණු දෙකෙන් එකක් අයින් වෙනවා. අක්ෂර වින්‍යාසය, ඊළඟ අකුරක් එහෙම නැත්නම් පිල්ලම, දීර්ඝ පා පිල්ල වෙනුවට කෙටි පා පිල්ලේ දුනොත්, ඒ වගේ හැම තේටම ලකුණු අඩු වෙනවා. ඒ නිසා නිමෙරදිව ලියන තරමට තමයි අපිට මේ ලකුණු 6 රැකගෙන ටැග් ගන්න පුළුවන් වෙන්නේ. ඒක විතරක් නෙමෙයි ශිෂ්‍යත් විභාගෙ නෙමෙයි උනත් ලිවීමේ කලාව පෝෂණය වෙන්නේ අපේ භාෂාව දැනුවත් වුණාම නිමෙරදිව. ඒක තමයි මම හොඳට ඔයාලට නිතර නිතර කියවන්න කිව්වේ. කියවනකොට අපේ ශබ්දකෝෂේ අපි ගාව එකතු වෙන වචන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වචන ප්‍රමාණය වැඩි වෙනකොට අපට ලියා ගැනීමට ඒ වගේම කතා කිරීමට පුළුවන් තරම් දේවල් හම්බ වෙනවා. ඒ අපි ගාව තියෙන දන්න දේ වැඩිනේ. ඒතකොට කතා කරන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා බිත්ති පුවත්පතට ලිපි ලියන්න. ඒ වගේ දේවල් ඊළඟ පත්‍රවලට ලිපි ලියන්න. පුංචි පුංචි ළමා පිටුවලට ලියනකොට තමයි අපේ භාෂාව දියුණු වෙන්නේ. කියවනකොට තමයි අපේ භාෂාව දියුණු වෙන්නේ. මම ඔයාලට තවත් රචනාවක් ලියන හැටි තමයි දැන් කියලා දෙන්න යන්නේ. මාතෘකාව තමයි අපේ ගෙවත්ත. හැමෝටම පුංචි කොටසක් හරි තියෙනවා ගෙවත්ත විදියට. දැන් අපිට මේකෙන් පොඩි පොඩි වැකි ටිකක් අපි ගොඩනගා ගන්න ඕනේ. වාක්‍ය පහක් ලියන හැටියට තමයි මම කියලා දෙන්නේ. එකක් තමයි මල් තිබේ. මල් තිබේ. පළතුරු ඇත. පළතුරු ඇත. එළවලු තිබේ. කුරුල්ලෝ පැමිණෙති. ඉතා සුවදායකයි. මම වචන දෙකේ පුංචි වැකි ටිකක් කිව්වා ගෙවත්ත ගැන. ඔයාලත් රචනාවක් ලියනකොට පොඩි සැකිල්ලක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ සැකිල්ල කියන්නේ මේකේ අඩංගු වන දේ පිළිබඳ පුංචි කරුණු ටිකක්. දැන් මල් පිපි මල් තිබේ කියනවනේ. මල් තිබේ. මල් පිපි තිබේ. ඔන්න වචනයක් වැඩි වුණා. අපේ ගෙවත්තේ මල් පිපි තිබේ. තවත් දික් කරන්න පුළුවන්. අපේ ගෙවත්තේ ලස්සන මල් වර්ග කීපයක් පිපි තිබේ. ඔන්න වැඩි වුණ වාක්‍යය. එතකොට ඔන්න පළවෙනි වාක්‍ය විදිහට අපි හැදුවා අපේ ගෙවත්තේ ලස්සන මල් වර්ග කීපයක් පිපි තිබේ. දැන් ඊළඟට මම කිව්වා පළතුරු ඇත කියලා. පළතුරු ගස් ඇත. අපිට ඒකට දික් කරගන්න පුළුවන් එකපාරම පළතුරු වර්ග කීපයක නම් දැම්මහම කෙසෙල්, අඹ, නිතරම හැදෙන අනෝදා, කෙසෙල්, අඹ, අනෝදා, නෙල්ලි වැනි නෙල්ලි, කෙසෙල්, අඹ, අනෝදා, නෙල්ලි වචන හතරක් ආවා. වැනි පළතුරු වර්ග අපේ ගෙවත්තේ ඇත. වාක්‍ය දික්ුණා. ඊළඟට කිව්ව එළවලු තිබේ කියලා. එළවලු පෝච්චි තිබේ. ඔලුකුගේ වත්ත නෙමෙයි නම් පෝච්චි වලත් එළවලු වවන්න පුළුවන්. එළවලු පෝච්චි තිබේ. ඊට පස්සේ ලියන්න පුළුවන් අපේ ගෙවත්ත කුඩා නිසා එළවලු පෝච්චි වල වවා තිබේ. අපේ ගෙවත්ත කුඩා නිසා එළවලු පෝච්චි වල වවා තිබේ. එතකොට වැකිය දික්ුණා. අපේ ගෙවත්ත කුඩා නිසා එළවලු පෝච්චි වල වවා තිබේ. වචන නමයක් විතර එනවා. දැන් වැකි තුනක් ගොඩ ලබා ගත්තා. ඊළඟට කිව්වා කුරුල්ලෝ ඉති. කුරුල්ලෝ පැමිණෙති. කොහට දෙන්නේ? ඕනේ ගෙදරක තියෙනවා කෑම දාන තැන පොඩි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් කුරුළු ලෑල්ලට කුරුල්ලෝ පැමිණෙති. දැන් කුරුල්ලෝ මොක්කුද කියලා ලිව්වොත් තවත් දික් වෙනවා. මයිනන්, දෙමලිච්චන්, හා කොණ්ඩ කුරුල්ලෝ ගෙවත්තේ ඇති කුරුල්ලෑල්ලට පැමිණෙති. මයිනන්, දෙමලිච්චන් හා කොණ්ඩ කුරුල්ලෝ උක්ත ගොඩක් තියන්න බෑනේ අර වණුක්ත කළා ලියලා කොණ්ඩ කුරුල්ලෝ ඉවත්තේ ඇති කුරුල්ලෑලට පැමිණితి කියලා ලිව්වා. එතකොට උන තවත් ටිකක් දික්ුණා. දැන් වැකි අපි හතරක් ගොඩ නැගුවා. සුවදායකයි. අපේ ගෙවත්ත සුවදායකයි. ඔන්න වැකි දික්ුණා. ගෙවත්තේ ඇති අඹ ගස නිසා අපේ ගෙවත්ත ඉතා සුවදායකයි. සාමාන්‍ය අඹ ගස හරි සිසිලසයිනේ. කුඩා ගෙවත්ත නැහැ අඹ ගස එකක් තියෙන්න පුළුවන්. දැන් අපි බලමු වැකි ටික කොහොමද කියලා. අපේ ගෙවත්තේ ලස්සන මල් වර්ග කීපයක් තිබේ. කෙසෙල්, අඹ, අනෝදාහ, නෙල්ලි ගසක් එහි ඇත. කුඩා ගෙවත්තක් වූහි එළවලු වර්ග කීපයක් පෝච්චිවල වවා තිබේ. මයිනන්, දෙමලිච්චන් හා කොණ්ඩ කුරුල්ලෝ ගෙවත්තේ ඇති කුරුල්ලෑල්ලට පැමිණෙති. අඹ ගස නිසා අපේ ගෙවත්ත ඉතාම සුවදායකයි. දැන් වැකි ටික කොළ නැගුණා. ඒ නිසා දුවේ පුතේ ඔයාලා රචනාවක් ලියනකොට ඉස්සෙල්ලම පොඩි කරුණු ටිකක් හිතාගන්න රචනාවට අදාළම වෙන. ගොඩක් අය අවසානට ලියනවා ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව ලියන්න යන්න එපා. ඒකෙන් ලකුණු අඩු වෙනවා. අපේ ගෙවත්ත සැමදා සුරකිමු වගේ මොකක් හරි හැම මාතෘකාවකටම ලියනවා. ඒක දරුව පුරුදු වෙලා. ඒක හරි වැරද්දක්. ඒ රචනාවට අදාළම කරුණක් ලිව්වොත් ඔයාලට ඒ ලැබෙන ලකුණ හරිම ස්ථිර වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාවක් නැතුව ඒකටත් ඒකට අදාළ කරුණක්ම ලියන්න පුරුදු වෙන්න. මම දැන් ඔයාලට අලුත් දෙයක් තමයි දෙන්න හදන්නේ. මං කිව්වනේ රචනාව ලියනකොට එහෙම නැත්නම් අපේ ඡේදය ඇසුරින් ප්‍රශ්නවලට පිළිතුරු ලියනකොට කුරක් පිල්ලමක් වැරදුනොත් ඒකේ ලකුණ අහිමි වෙනවා. රචනාවේ නම් ලකුණක් අඩු වෙනවා. අනිත් ප්‍රශ්නයක නම් ඒ ලකුණ අහිමි වෙනවා. ඒ නිසා අපි වචන ටික හරියට ලියන්න පුරුදු වෙමු. දැන් පුතාලා දුවලා පැන්සල පොතක් අරගෙන මම මේ කියන වචන ටික ලියන්න. එතකොට බලමු අපි ඔයාලා කොච්චර දුරට මේ ලිවිමේ හැකියාව අක්ෂර විඤ්ඤාසයේ හරි ගිහින් තියෙනවද කියලා. සුබ්බ පැතුම්. රණ මුනරා. නිරූපණය. සුබ පැතුම්. රණ මුනරා. නිරූපණය. ක්‍රීඩාංගණය. ආපනශාලාව. මර්ධනය. වර්ධනය. කෘත්‍රිම. කනගාටුව. ගැහැණු ළමයි. විශ්වාසය. ඖෂධාලය. කෞතුකාගාරය. විශ්වාසය. ඖෂධාලය. කෞතුකාගාරය. ඓක්‍යය. දෛනික. ශෛල. ඊළඟක ශෛල. මධ්‍යස්ථානය පිළිවෙල ඊළඟක පිළියෙල දර්ශනය ප්‍රදර්ශනය දර්ශනය ප්‍රදර්ශනය තාක්ෂණ පරීක්ෂණය පරීක්ෂණය උෂ්ණ රණ්ඩුව දණ්ඩ බණ්ඩක්කා කාලගුණ තත්වය සත්වය දැන් මම ඔයාලට කිව්ව වචන ආපහු බලන්න ලියලා හරිද කියලා සුබ පැතුම් රණ මොනරා නිරූපණය ක්‍රීඩාංගණය ආපන ශාලාව මර්ධනය වර්ධනය කෘත්‍රිම කනගාටුව ගෙහනු ළමයි විශ්වාසය ඖෂධාලය කෞතුකාගාරය ඓක්‍යය දෛනික ශෛල මධ්‍යස්ථානය පිළිවෙල දර්ශනය ප්‍රදර්ශනය තාක්ෂණය තාක්ෂණ පරීක්ෂණය උෂ්ණ රණ්ඩුව දණ්ඩ බණ්ඩක්කා කාලගුණ තත්වය සත්වය බලමු අපි කොහොමද කියලා සුබ පැතුම් කියන එකේ බයන්න අල්ප ප්‍රාණේ සුබ නෙමේ සුබ පැතුම් රණ මොනරා කියන්නේ රත්තරම් මොනරා රත්තරම් වලට රණ කියන්නේ දන්තද මූර්ධ ජාවොත් යුද්ධයට යන මොනරා රණ මේ රත්තරම් මොනරා නයිනු දෙකම දන්තද නිරූපණය නය නිරූපණ කියන නයන මූදජ. ඔයාල හරි වැරදි දාගන්න. පස්සේ නිවැරදිව ලියලා පුරුදු වෙන්න. ක්‍රීඩාංගණය කීයන් ප්‍රකාරanse න ක්‍රීඩාංගණ කියන නයන මූර්ධජ. ආපන ශාලාව. ආපන න නයන මූර්ධජ. ශාලාව ශා තාලුජ. ඊළඟ එක මර්ධනය. මර්ධනය නෙමේ මර්ධනය ඊළඟ එක වර්ධනය මහ ප්‍රාණ දයන්න කෘත්‍රිම කියන උට කයනට ගැටයලා පිල්ල තියන්නට රකාරාංශේ මයන්න ඔබ ශබ්ද කරන කෘත්‍රිම කියලා උනාට කෘත්‍රිම කියන එක තමයි නිවැරදි වචනය ගොඩක් අය මේක පාවිච්චි කරනවා වැරදි කනගාටුව නයන දන්තජ ගෙහනු ළමයි ගෙහනු නයන දන්තජ ලයන මූදජ විශ්වාසය විශ් කියනව තාලුජ හල්සයන් අනිත සාමාන්‍ය දන්ත දකුණු ඊළඟ එක ඖෂධාලය අවු කියන ස්වරෙත් එක තමයි යෙදලා තියෙන්නේ. ස්වරෙ යෙදෙනකොට කොඹුවක් එන්නේ නැහැ. එතකොට ඔයන්නට කැටැල පිල්ලයි. තාලු දිසයන නෙමෙයිනේ මූර්ධජ සයන්න. පයන්න වගේ කියන්නේ මූර්ධජ සයන්නයි. ධා මහ ප්‍රදා යන්නයි ලයන්නේ යන්න. ඒකටම දැන් ඖෂවරට කොඹුවක් ආවම ඒවා ව්‍යංජන අක්ෂර වලට එකතු වෙනවා. කෞතුකාගාරය. එතකොට කොඹුවයි කයන්නයි ගයනු කිත්තයි කවු. තුකාගාරේ කෞතුකාගාරය. ඊළඟ එක ඓක්‍ය. ඓක්‍යන එකත් ස්වරයක්. එතකොට ඉතන ඉන්නේ එක කොඹුවයි. කොඹුවයි යන්නව තමයි ශබ්දෙන්නේ කයන්නට යන්සෙයි යයන්නයි. හැබැයි දෛනික කිව්වහම අයි ස්වරෙම තමයි ව්‍යංජනයකට එකතු වෙලා. එතකොට කොඹු දෙකක් එනවා. දෛනික ශෛල. මේ ශෛල කියන්නේ තාලුජ සයන්නාම පාෂාණ කියන අර්ථය. කොඹු දෙකයි තාලුජ සයන්න. බෑනවා ගේ ලියන්නේ. ඒකයි ලයන්න. ඊළඟ එක ශෛල. ඒක මොකුත් මහ ප්‍රාණ මහ ප්‍රාණ කුරු තාලුජ කුරු එහෙම මොකුත් නෑ. කොඹු දෙකයි සයන්නයි ශෛල ලයන්න. ඒව තමයි අර යම් වස්තුවක කුඩාම එක කැංගේ තියෙන ස්තිවල පේශිවල සමේ ඕනෑම දෙයක සතෙගේ අණුම පුංචි කොටස තමයි අපි සෛල කියලා කියන්නේ. ඒක තුළ තමයි ඉන්ද්‍රියන් අවයවන් හැදෙන්නේ. ඒ ශාකවලට සත්තුන්ට හැම වස්තුවකටම මේ සෛල තියෙනවා. ඊළඟේ මධ්‍යස්ථානය. මධ්‍යස්ථානය කියන එකේ ද මහ ප්‍රාණ යම්සේ හයි සයන්න තා යන මහ ප්‍රාණ තා යන නයන්න යන්න. ඊළඟ එක තමයි පිළිවෙල. පිළිවෙල කියන එක වචනේ ලයනු දෙකම මූර්ධජ. ඊළඟ එක පිළිවෙල. පිළිවෙල කියන්නේ පිළිවෙලයි ක්‍රමානුකූලයි කියන අර්ථෙනේ. ඊළඟ එක පිළිවෙල කියන එක සකස් කරනවා කියන අර්ථේ. ඒකෙදි පළවෙනි ලයන් විතර මූර්ධජ අග ලයන් දන්තජ. වල මතක තියාගන්න ඕන පිළි කියන එක විශේෂයක් තියෙනවා. ඕනෑම වචනයක පිළි කියලා આવොත් ලයන් මුල පිළි කියන ලයන් මූර්ධජමයි. පිළි හුඩුවා, පිළි කන්න, පිළිතුරු, පිළිසරණ, පිළිබඳ, පිළියෙල, පිළිවෙල. එනිසා හැම එකම පිළි කියලා එනකොට දෙවණියට එන්නේ ඉස්සෙල්ලම එන ලයන්න පිළි කියන ලයන්න මූර්ධජ අකුර යෙදෙනවා. ඊළඟ එක දර්ශනය. දර්ශනය කියන එකේ තාලුජ සයන්න ලියවෙන්නේ. ප්‍රදර්ශන ඒකෙත් පයන්න ආකාරාංශේ සයන්න තාලුජ. ඒ වචන දෙක බලන්න. ඒකේ අනිවාර්යෙන්ම තාලුජ සයන්න තියෙනවා නම් ඊට පස්සේ නයන්න හැම විටම මූර්ධජ නයන්න නෙමෙයි. ඒ කියන්නේ දන්තජ නයන්න. තාලුජ සයන්නක් නම් ඊට පස්සේ දෙන්නේ දන්තජ නයන. ප්‍රදර්ශන, දර්ශන, දින දර්ශන, දේශන. ඒ වගේ වචනවල. ඊළඟ එක තාක්ෂණය. තාක්ෂණය. තාක්ෂණ තායන්න හල්කයන්න මූර්ධජ ශයන්නයි මූර්ධජ නයන්නයි. තාක්ෂණ. පරීක්ෂණ. වාර පරීක්ෂණයම කියන්නේ පයන්න රීයන්න හල්කයන්න මූර්ධජ ශයන්නයි මූර්ධජ නයන්නයි. උෂ්ණ. ඒකෙත් මූර්ධජ හල්සයන්නයි නයන්නයි. එතනදිත් නීතියක් තියෙනවා. හැම විටම මූර්ධජ ශයන්නකට පස්සේ මූර්ධජ නයන්න යෙදෙනවා කියන එක දැනගන්න. ඊළඟට රණ්ඩුව. මූර්ධජ හල් නයන්න. දණ්ඩ. දණ්ඩ කියන්නත් මූර්ධජ හල් නයන්න. බණ්ඩක්කා. හල් නයන්න මූර්ධජ. මේ වචනවල. ඒ කියන්නේ නය මූර්ධජ නයන්නට පස්සේ හැම විටම යෙදෙනවා ඩයන්න. බණ්ඩක්ක, බණ්ඩා, දණ්ඩි, රණ්ඩුව කණ්ඩායම වගේ වචන. ඊළඟ එක කාලගුණ තත්වය. කාලගුණ නයන මූර්ධජ තත්වය කියන්න හල් පැනු දෙකක් යෙදෙනවා. තයන්න හල් තැන් දෙකයි වයන්න යයන්න. සත්වය ඒ වචනෙටත් හල් තැනු දෙකක් යෙදෙනවා. මේ වචනවල මට කියන්න ඕනේ උනේ අපි එකපාරක් පිළිතුරුපත් බලනකොට රචනාවක් තිබුණ ජාතික කොඩිය ගැන ලියන්න. ඉතින් දරුවෝ ලියලා තිබුණ හොඳට ලියලා තිබුණ උගක් අය. ජාතික කොඩියේ කොළපාට තීරුවෙන් නිරූපණය වේ කියලා ලියලා තිබුණා. එතකොට කහපාට කෝ තීරුවේ වටේ තියෙන කහපාට තීරුවේ සියලු ජාතීන්ගේ එකමුතු බව නිරූපණය වේ. කැමිලි පාට තීරුවෙන් ද්‍රවිඩ ජනතාව නිරූපණය වේ. ඒ වගේ වචන හැම එකටම දැන් ඔය කොළපාට මුස්ලිම් ජනතාව, කැමිලි පාට දෙමළ ජනතාව, සිංහයාගෙන් එඩිතර බව ඒ විදිහට ලියලා තිබුණා. හැම තැන වචන වාක්‍ය තුනටම නිරූපණය කියන එක නයන්න දන්තජ. එතකොට ඒ තුනටම ලකුණු තුනක් හැම ළමයටම වගේ අයින් වුණා. එක වචනයකට එක ගාණ අයින් වෙනකොට තුනක් වෙනවා. ඒ නිසා අක්ෂර විඤ්ඤාස පිළිබඳ හරි අවධානයෙන් පුරුදු වෙන්න. එතකොට තමයි ඔයාලට විභාගෙට හොඳට පිළිතුරු ලියන්න ලැබෙන්නේ. මම මේ කියලා දුන්න අක්ෂරයේ දෙන තැන්වලදී ඔයාලා හොඳට බලන්න හම්බෙන තැන්වලදී මේවා කොහොමද කියලා. සමහර අය සමහර විදිහට උගන්වනවා. කොහොම වුණත් මේ තියෙන මං අද දුන්නේ ඒවා තමයි දැනට සම්මත අක්ෂර කියලා පුතාලා දුවලා දැනගන්න ඕනේ. ආයුබෝවන් ඔක්කොටම.